ආයුබෝවන් දුවේ පුතේ, අද මම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙළඳාම සහ උපකාරක සේවා කියන පාඩම යටතේ ප්‍රවාහන සේවාව පිළිබඳව. මේ වෙනකොට දුවල පුතාලට මම වෙළඳාම සහ උපකාරක සේවා හැඳින්වීම පිළිබඳවත්, වෙළඳාම පිළිබඳවත්, උපකාරක සේවා පිළිබඳවත්, ඒ වගේම බැංකු සේවා, රක්ෂණය, සංනිවේදන සේවාව පිළිබඳව මේ වෙනකොට කතා කරලා තියෙනවා. එහෙනම් ඒ පාඩම යටතේ අපිට ඉතිරි වෙලා තියෙන්නේ ප්‍රවාහන සේවාව පිළිබඳව සාකච්ඡා කරන්න. එහෙනම් අද දවසේදී මේ ප්‍රවාහන සේවාව පිළිබඳව සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි ප්‍රවාහනයේ පිළිබඳව කතා කරනකොට මුලින්ම ප්‍රවාහනය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. කිසියම් ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට බාණ්ඩ හෝ මගීන් ගෙන යාම තමයි අපි කියන්නේ ප්‍රවාහනය කියලා. මේ ප්‍රවාහනයට පරිවහනය කියලත් කියනවා. ප්‍රවාහනය ගැන කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා ප්‍රවාහනයේ මූලිකාංග පිළිබඳව දැනගන්න එක. ප්‍රවාහනයේ හුදෙක් මාධ්‍යයක් විතරක් නෙමෙයි, මූලිකාංග කිහිපයක් සමබරව සංවර්ධනය වීමෙන් සැකසුණු පද්ධතියක් වෙනවා. එහෙනම් අපි බලමු ප්‍රවාහන මූලිකාංග කියන්නේ මොකද්ද කියලා. ප්‍රවාහන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා බලපාන සාධක අපි කියනවා ප්‍රවාහන මූලිකාංග කියලා. මේ මූලිකාංගවල දියුණුව ප්‍රවාහන ශාස්ත්‍රයට උදව් වෙනවා. එහෙනම් අපි ප්‍රවාහන මූලිකාංග හතරක් පිළිබඳව මෙතෙන්දී හඳුනා ගන්නවා. එකක් තමයි මාර්ගය, තව එකක් තමයි මාධ්‍ය, ඊළඟට බලය, පර්යන්තය. ඊළඟක මේ පර්යන්තය කියන එකට භාවිතා කරනවා අපි නැවතුම් පොළ කියලා. එහෙනම් අපි දැනගත්ත ප්‍රවාහන මූලිකාංග හතරක් තියෙනවා කියලා. එහෙනම් දුවේ පුතේ අපිට දැන් තියෙන්නේ මේ මූලිකාංග පිළිබඳව විස්තරාත්මකව දැනගන්න. එහෙනම් මුලින්ම බලමු අපි මාර්ගය කියන්නේ මොකද්ද කියලා. ප්‍රවාහනය සඳහා භාවිත කරන මම්මාවත් තමයි අපි මාර්ගය කියලා කියන්නේ. උදාහරණ හැටියට මහා මාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග, ගුවන් මාර්ග මේවා ප්‍රධාන වෙනවා. ඊට අමතරව අපිට නල මාර්ගත් දකින්න තියෙනවා. මේ සමහර මාර්ග මිනිස්සු විසින් නිර්මාණය කරනවා. ඒ වගේම සමහර මාර්ග ස්වභාවික ඒවා වෙනවා. එහෙනම් අපි බලමු දෙවනි මූලිකාංගය මාධ්‍ය ගැන. විවිධ ප්‍රවාහන මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා යාන වාහන තමයි අපි කියන්නේ මාධ්‍ය කියලා. නැත්නම් විවිධ මාර්ගවල ධාවනය වන වාහන. අපි උදාහරණ කීපයක් අරන් බලමු. මෝටර් රථ, බයිසිකල්, දුම්රිය, බෝට්ටු, නැව්, ගුවන් යාන. ඒ තමයි මාධ්‍යයට උදාහරණ. ඊළඟට අපි කතා කරමු බලය පිළිබඳව. බලය කියලා කියන්නේ ප්‍රවාහන මාධ්‍යයෙන් ධාවනය කිරීමට භාවිත කරන, ප්‍රවාහන මාධ්‍යයන් ධාවනය කිරීමට භාවිත කරන ශක්තිය තමයි අපි කියන්නේ බලය කියලා. වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් එක්ක විවිධ බලශක්ති යොදා ගන්නවා මේ මාධ්‍යයන් ධාවනය කරන්න. අපි බලයටත් උදාහරණ කීපයක් අරගෙන බලමු. මිනිස් ශ්‍රමය, සතුන්ගේ ශක්තිය, සූර්ය බලය, ගෑස්, කඤ්ජ තෙල්, ගල් අඟුරු, විදුලිය. ඒ වගේ දේවල් අපිට මේ බලයට උදාහරණ හැට යොදා ගන්න පුළුවන්. මේකේ සමහර මාධ්‍යයන් ධාවනය කරන්න වර්තමානයේ වෙනකොට අලුත් දේවල් හොයාගෙන යනවා. කඤ්ජ තෙල් වලට විකල්ප හැටියට මේ දේවල්, ඒ කියන්නේ සූර්ය බලය, විදුලිය වගේ යොදා ගන්න අවස්ථා දුවල පුතාලා අහලා ඇති. අපි ඊළඟ මූලිකාංගයේ හැටියට සාකච්ඡා කරන්නේ පරියන්තේ පිළිබඳව. නැත්තම් මේකට මම කලිනුත් කිව්වා නැවතුම් පොළ කියලා කියනවා. ප්‍රවාහන මාධ්‍ය හැසිරීම සඳහා භාවිතයට ගන්න ස්ථානය තමයි අපි කියන්නේ පරියන්තේ කියලා. උදාහරණ හැටියට අපි ගමු බස් නැවතුම් පොළ, දුම්රිය ස්ථානය, වරාය, ගුවන් තොටුපළ. බං දැන් අපි බස් රථය ගත්තාම ඒක නවත්තන ස්ථානය අපි කියනවා බස් නැවතුම් පොළ කියලානේ. දුම්රිය ගත්තාම ඒක නවත්තන ස්ථානයට අපි කියනවා නැවතුම් පොළට අපි කියනවා දුම්රිය ස්ථානය කියලා. නැව් ඒ වගේ දේවල් නවත්තන ස්ථානයට අපි කියනවා වරාය කියලා. ගුවන් යාන නවත්තන ස්ථානයට අපි කියනවා ගුවන් තොටුපළ කියලා. එහෙනම් මේ දුවල පුතාලා දැන් හඳුනගත්තා ප්‍රවාහන මූලිකාංග පිළිබඳව. එහෙනම් අපිට මේ ප්‍රවාහනය පිළිබඳව කතා කරනකොට තවත් වැදගත් එකක් තමයි මේ සුදුසු ප්‍රවාහන ක්‍රමයක් තෝරගන්නකොට සලකා බලන සාධක පිළිබඳව. ව්‍යාපාරිකයන් විසින් භාණ්ඩ ප්‍රවාහනයේදී සුදුසු ප්‍රවාහන ක්‍රමයක් නැත්නම් මාධ්‍ය තෝරගන්නකොට සලකා බලන කරුණු කීපයක් තියෙනවා, නැත්නම් සාධක කීපයක් තියෙනවා. එකක් තමයි භාණ්ඩයේ ස්වභාවය. භාණ්ඩයේ ස්වરૂපය, ඒ වගේම කල්පැවැත්ම, බර, වටිනාකම වගේ සාධක මත ප්‍රවාහන ක්‍රමය වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට කඤ්ජ තෙල් ප්‍රවාහනය සඳහා බවුසර් යොදා ගන්නවා. තව සාධකයක් බැලුවොත් අපිට පිරිවැය. විශේෂයෙන්ම මේ පිරිවැය අවම වීම වැදගත් සාධකයක් වෙනවා. මොකද ප්‍රවාහන පිරිවැය ඉහළ ගියොත් භාණ්ඩවල මිලත් මොකද වෙන්නේ, ඉහළ යන්න හේතු වෙනවා. ඒ නිසා මේ අතර වැදගත් සාධකයක් තමයි පිරිවැය කියන එක. තව ප්‍රවාහන ක්‍රමයක් තෝරා ගැනීමේ සලකා බලන සාධකයක් තමයි ධාරිතාව. ප්‍රවාහන මාධ්‍යයක් මගින් වරකට ගෙන යන්න පුළුවන් භාණ්ඩ හෝ මගින් ප්‍රමාණය තමයි අපි කියන්නේ ධාරිතාව කියලා. ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩ ප්‍රමාණය මත සුදුසු ප්‍රවාහන මාර්ගයක් වගේම මාධ්‍යයක් තෝරගන්න වෙනවා. උදාහරණයක් ගත්තාම වෙනත් ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයකට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමේ හැකියාව තියෙනවා. ඒතර වැඩිපුර ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න පුළුවන් දුම්රිය අනිත් ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයන්ට වඩා. තව සාධකයක් තමයි අපි කතා කරන්නේ ආරක්ෂාව. නැත්නම් අපි කියනවා සුරක්ෂිතතාව කියලා. ප්‍රවාහනය කරන පුජ්‍යලයන් ඒ වගේම භාණ්ඩ සුරක්ෂිතව ගෙන යාමට ඇති හැකියාව තමයි අපි කියන්නේ ආරක්ෂාව කියලා. එහෙනම් අපි මේ වෙනකොට සාධක හතරක් කතා කරා. ඊළඟ සාධකයේ තමයි වේගය. සමහර භාණ්ඩ ඒ වගේම අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී ඉක්මනින් ප්‍රවාහනය කිරීම වැදගත් වෙනවා. ඒතර මේ වේගවත් ප්‍රවාහනයේ තුලින් කාලය ඉතිරි වන නිසා ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව සිදු කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා ඒ වේගය නිසා. අපි තව සාධකයක් ගමු, සුලභතාව. නැත්තම් මේකට කියනවා සුලභත්වය කියලා. ප්‍රවාහන මාධ්‍ය බාධාවකින් තොරව පහසුවෙන් ලබාගත හැකිවීම තමයි අපි කියන්නේ සුලභතාව කියලා. යම් මාධ්‍යයක් පිරිවැය අතින් වාසිදායක වුණත් පහසුවෙන් සපයා ගැනීමට හැකියාව තියෙන්න ඕනේ. යම් මාධ්‍යයක් පිරිවැය අතින් වාසිදායක වුවද පහසුවෙන් සපයා ගැනීමට නොහැකි වෙනවා නම් එවැනි මාධ්‍යයක් කෙරෙහි අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ පිරිවැය අතින් ලාභදායක වුණත් පහසුවෙන් හොයාගන්න බැරි නම් අපිට ඒක එතරම් වැදගත් වෙන්නේ නැහැ ඒ මාධ්‍ය. උදාහරණයක් හැටියට ගත්තාම අපි නියමිත වේලාවට ඒ වගේම තෝරාගත් මාර්ගවල පමණක් ධාවනය වීම නිසා අවශ්‍ය ඕනෑම අවස්ථාවක ප්‍රවාහන මාධ්‍යයක් විදිහට දුම්රිය යොදාගන්න අපහසු වෙනවා. ඒ කියන්නේ නියමිත වේලාවට ඒ වගේම තෝරාගත් මාර්ගවල පමණක් ධාවනය වීම නිසා අපිට ඕනෑම අවස්ථාවක මේ ප්‍රවාහන මාධ්‍යයක් විදිහට දුම්රිය යොදාගන්න බෑ. අනේ එහෙනම් සුලභත්වය කියන එකත් ඉතාමත් වැදගත් වෙනවා. එහෙනම් දැන් මේ දූල පුතාලා දන්නවා ප්‍රවාහන මූලිකාංග පිළිබඳව, ඒ වගේම සුදුසු ප්‍රවාහන ක්‍රමයක් තෝරගන්නකොට මොන වගේ කරුණු පිළිබඳවද සලකා බලන්නේ, නැත්නම් මොන වගේ කරුණු පිළිබඳවද මේ ව්‍යාපාරිකයන් විසින් අවධානය යොමු කරන්නේ කියන එක සාකච්ඡා කරා. එහෙනම් ඒ පිළිබඳව Tamanට දැන් අවබෝධයක් ඇති. එහෙනම් අපි ඊළඟට බලමු මේ ව්‍යාපාරික කටයුතු කාර්යක්ෂම කරගන්න ප්‍රවාහනයේ දායක වෙන්නේ කොයි ආකාරයටද කියලා. නැත්තම් තව පැත්තෙන් ගත්තොත් ප්‍රවාහනයේ වැදගත්කම කිව්වත් ගැටලුවක් නැහැ. උපකාරක සේවාවක් විදිහට ව්‍යාපාරයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මේ ප්‍රවාහනය වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. වර්තමානයේ ගත්තහම වෙළඳපොළ ප්‍රසාරණය වීමටද බලපාලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ ව්‍යාපාරයේ කටයුතු කාර්යක්ෂම කරන්න ප්‍රවාහනය කොහොමද දායක වෙන්නේ කියලා. එකක් තමයි නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සම්පත් ලබා ගන්න. අමුද්‍රව්‍ය, යාන්ත්‍ර සූත්‍ර වගේම උපකරණ ඇතුළු සම්පත්, කලට වේලාවට ඒ වගේම ආරක්ෂිතව ලබා ගන්න ප්‍රවාහන සේවාව යොදා ගන්නවා. සමහර සම්පත් දේශීය වගේම විදේශීය වශයෙන්ත් ලබා ගන්න සිද්ධ වෙනවා. හරි, අපි බලමු එහෙනම් තව කාරණාවක් පිළිබඳව. භාණ්ඩ වෙළඳපොළ කරා බෙදා හැරීමට. දැන් කලින් අපි කතා කරේ අමුද්‍රව්‍ය වගේ අවශ්‍ය සම්පත් ලබා ගන්න. දැන් මේ භාණ්ඩ නිෂ්පාදනය කරලා තියෙනවා. මේ භාණ්ඩ වෙළඳපොළ කරා බෙදා හරින්න ප්‍රවාහනයේ දායක වෙනවා. කියන්නේ ව්‍යාපාරයක කටයුතු කරනකොට නිමි භාණ්ඩ දේශීයව ඒ වගේම විදේශීය වශයෙන් වෙළඳපොළ වෙත බෙදා හැරීමට ප්‍රවාහන සේවාව අවශ්‍ය වෙනවා. තව දායක වන ආකාරයක් පිළිබඳව බලමු. සේවකයන් ප්‍රවාහණයට ව්‍යාපාරයකට කාර්යක්ෂමව සිදු කිරීම සඳහා සේවකයන් නියමිත වේලාවට සේවයට වාර්තා කරන්න වෙනවා. එතකොට සමහර ව්‍යාපාර ගත්තාම තම සේවකයන් සඳහා ප්‍රවාහන පහසුකම් සපයන අවස්ථා මේ දුවල පුතාලා දැකලා ඇති. එහෙනම් අර සේවකයන් ප්‍රවාහනයට මේ ප්‍රවාහනය දායක වෙනවා. අපි තව කාරණාවක් බලමු. භාණ්ඩ පාරිභෝගිකයා වෙත ප්‍රවාහනය කරන්න. ගෘහ භාණ්ඩ, විද්‍යුත් උපකරණ, ආහාර පාන මේ වගේ නිපදවන සමහර ව්‍යාපාර මිලදීගත් භාණ්ඩ පාරිභෝගිකයාගේ නිවසටම නැත්තම් අවශ්‍ය ස්ථානයටම ගෙනියන්න ප්‍රවාහන සේවා සලසලා තියෙනවා. එතකොට මේ පාරිභෝගිකයන් මිලදී ගන්නා භාණ්ඩ ගෙදරට හරි අවශ්‍ය ස්ථානයට හරි ගිහිල්ලා දෙනවා. වර්තමානයේ තුල දකින්න දෙන ව්‍යාපාරිකයන් ඒ අවශ්‍ය ස්ථානයට නැත්තම් ගෙදරට ඒ භාණ්ඩ ගිහිල්ලා දෙනවා. එහෙනම් ඒ සඳහා ප්‍රවාහනය දායක වෙනවා. එහෙනම් දැන් තමන් දන්නෝ ව්‍යාපාර කටයුතු කාර්යක්ෂම කරන්න ප්‍රවාහනය කොහොමද දායක වෙන්නේ කියලා. එහෙමනම් අපි දුවේපුතේ ඊළඟට කතා කරන්නේ ප්‍රවාහන මාර්ග සහ ඒ වගේ වාසි අවාසි පිළිබඳව. ප්‍රවාහන මාර්ග ගත්තහම අපි ප්‍රවාහන මාර්ග කියලා කියන්නේ ව්‍යාපාරයේ කටයුතු ඉටු කරගන්න යොදා ගන්නා විවිධ මාවත් තමයි අපි කියන්නේ ප්‍රවාහන මාර්ග කියලා. අපි එහෙනම් බලමු ප්‍රවාහන මාර්ග කීපය. මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග, ජලමාර්ග. ඒව තමයි මේ ප්‍රවාහන මාර්ග කියලා කියන්නේ. එතකොට එහෙනම් මේ ප්‍රවාහන මාර්ග අපි තමන් දැනගත්තා. එහෙනම් මේ එක් එක් ප්‍රවාහන මාර්ගවල තියෙන වාසය අවාසය පිළිබඳව අපි සාකච්ඡා කරමු. මුලින්ම අපි බලමු මහා මාර්ග ප්‍රවාහනය ගැන. ගොඩබිමේ පිහිටි මාර්ග යොදාගෙන කරන ප්‍රවාහනය තමයි අපි කියන්නේ මහා මාර්ග ප්‍රවාහනය කියලා. ශ්‍රී ලංකාවේ ගත්තාම ප්‍රවාහන පද්ධතිය තුළ මහා මාර්ග ප්‍රවාහනය ඉතාමත් වැදගත් වෙනවා. අපි එහෙනම් මෙතෙන්දී කතා කරනවා අනිකුත් ප්‍රවාහන මාර්ගවලට සාපේක්ෂව මේ මහා මාර්ග ප්‍රවාහනයේ තියෙන වාසය අවාසය. අපි බලමු මුලින්ම මහා මාර්ග ප්‍රවාහනයේ තියෙන වාසය. එකක් තමයි ගමනාන්තය දක්වාම යොදාගත හැකි වීම. බොහෝ වෙලාවට ගමනාන්තය දක්වාම යොදා ගන්න පුළුවන් ප්‍රවාහන මාර්ගය වෙන්නේ මහා මාර්ග ප්‍රවාහනය. තව කරුණක් තමයි ඕනෑම වේලාවක යොදාගත හැකි වීම. ව්‍යාපාරිකයන්ට වගේම පුජ්‍යලයන්ටත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක මහා මාර්ග ප්‍රවාහනය භාවිත කරන්න පුළුවන්. මේ කරුණ වලට අමතරව තව අපිට කියන්න පුළුවන් අවශ්‍ය වේලාවට ගැළපෙන විදිහට මාධ්‍යයක් තෝරා ගන්න පුළුවන් එක. ඒ වගේම රට පුරා මේ මහා මාර්ග ව්‍යාප්තව පැවතීමත් අමතර වාසිය හැටියට අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට දුවේපතේ අපි බලමු මේ මහා මාර්ග ප්‍රවාහනයේ තියෙන අවාසි. එහෙනම් වාසි වගේම අවාසිත් දකින්න තියෙනවා. මාර්ග තදබදේ තියෙන වෙලාවට ප්‍රමාද වීම ඇති වෙනවා. කියන්නේ මාර්ග තදබදයක් ඇතිවීම. දැන් අධික වාහන සංඛ්‍යාවක් තියෙන නිසා මාර්ගවල ඇතිවන තදබදය මේ ප්‍රමාද වීමට හේතු වෙනවා. තව අවාසියක් තමයි මාර්ග අනතුරු සාපේක්ෂ වශයෙන් වැඩිවීම. සමහර රියදුරන් විසින් මාර්ග නීති පිළිපදින්නේ. ඒ නිසා මොකද වෙන්නේ? මාර්ග අනතුරු සිදුවීමට තියෙන ඉඩකඩ වැඩි. දැන් මේ කාලය තුලත් මේ මාර්ග අනතුරු විශාල වශයෙන් සිද්ධ වෙන අපිට අහන්න දකින්න ලැබෙනවානේ. තව අවාසියක් තමයි පරිසර දූෂණයට තියෙන බලපෑම. මේ වාහන වලින් පිට කරන දුම් නිසා, ඒ වගේම වාහන වලින් ඉවතලන අපද්‍රව්‍ය නිසාත් මොකද වෙන්නේ? පරිසරය දූෂණය වෙනවා. එහෙනම් දැන් තමන් දන්නවා මහා මාර්ග ප්‍රවාහනයේ තියෙන වාසි වගේම අවාසි. ඊළඟ ප්‍රවාහන මාර්ගය හැටියට අපි සාකච්ඡා කරමු දුම්රිය මාර්ග ප්‍රවාහනය. බාන්න, ඒ වගේම මගීන් ප්‍රවාහනය සඳහා දුම්රිය මාර්ග යොදා ගනිමින් කරනු ලබන ප්‍රවාහනය තමයි අපි කියන්නේ දුම්රිය මාර්ග ප්‍රවාහනය කියලා. ශ්‍රී ලංකාවේ පවතින දුම්රිය මාර්ග කීපයකට උදාහරණ හැටියට අපි ගත්තොත් මුහුදුබඩ දුම්රිය මාර්ගය, ඒ වගේම උඩරට දුම්රිය මාර්ගය, ඒ වගේම උතුරු හා කැලිනි වැලි දුම්රිය මාර්ග අපිට නිදසුන් හැටියට ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු අර මහාමාර්ගවල මහාමාර්ග ප්‍රවාහනයේ තියෙන වාසි අවාසි සාකච්ඡා කරා වගේම අනිකුත් ප්‍රවාහන මාර්ගවලට සාපේක්ෂව මේ දුම්රිය මාර්ග ප්‍රවාහනයේදී දකින්න තියෙන වාසි අවාසි දැන් අපි හඳුනගමු. එහෙනම් අපි මුලින්ම බලමු දුම්රිය මාර්ග ප්‍රවාහනයේ තියෙන වාසි. විශාල වශයෙන් මගීන් වගේම භාණ්ඩ ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබෙනවා. මහා මාර්ග ප්‍රවාහනයට සාපේක්ෂව දුම්රිය මාර්ග ප්‍රවාහනයේදී විශාල මැදිරි සංඛ්‍යාවක් යොදා ගන්න පුළුවන් නිසා එකවර රැගෙන යන්න පුළුවන් මගීන් සංඛ්‍යාව වගේම භාණ්ඩ ප්‍රමාණයත් විශාලයි. ඒකේ නම් දුම්රිය මාර්ග ප්‍රවාහනයේ තියෙන එක වාසියක්. තව එකක් තමයි දුර ගමන් සඳහා විශේෂ සේවාවන් තියෙනවා. නිරීක්ෂණ මැදිරි දකින්න තියෙනවා, නිදන මැදිරි, වායු සමීකරණය කළ මැදිරි, ඒ වගේම ආපන ශාලා වගේ පහසුකම් ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් විශේෂ සේවාව උනොත් මේ දුම්රිය මාර්ග ප්‍රවාහනයේදී ලබා ගන්න පුළුවන්. තව වාසියක් තමයි දුම්රිය මාර්ග තදබදයක් ඇති වෙන්නේ. ඒ නියමිත කාලසටහනකට සීමිත දුම්රිය සංඛ්‍යාවක් ධාවනය වන නිසා සාමාන්‍යයෙන් දුම්රිය මාර්ග තදබදයක් ඇති වෙන්නේ. අපිට තව වාසියක් හැටියට මගේ සුව පහසුව තියෙන එක, ඒ වගේම අනිත් ප්‍රවාහන මාධ්‍ය එක්ක සසඳනකොට මේ දුම්රිය මාර්ග ප්‍රවාහනේ ගාස්තු අඩුයි. එහෙනම් ඒකත් තවත් වාසියක්. එහෙනම් දීපුති අපි වාසි දැනගත්තානේ. එහෙනම් ඊළඟට බලමු දුම්රිය මාර්ග ප්‍රවාහනේ තියෙන අවාසි. බොහෝ වෙලාවට ගමනාන්තයේ දක්වාම යොදා ගන්න හැකියාවක් නැහැ. දුම්රිය මාර්ග දිවයින පුරාම ව්‍යාප්ත වෙලා නැති නිසා ගමනාන්තයේ දක්වාම යොදා ගන්න බෑ. ඒත දුම්රිය ප්‍රවාහන සමග වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් යොදා ගන්න වෙනවනේ. අපි දුම්රියෙන් ගමනක් ගියොත් ඊට පස්සේ බස් රථයක් නැත්නම් පෞද්ගලික වාහනයක් යොදා ගන්න වෙනවනේ. එතකොට වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් යොදා ගැනීමට සිද්ධ වෙන්නේ ඒ හේතුව නිසා. තව වාසියක් තමයි නියමිත කාලසටහනකට අනුව පමණක් ධාවනය වන නිසා මේ මගීන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක දුම්රිය සේවාව ලබා ගන්න බැරි වෙනවා. තව වාසියක් බලමු අපි. අනතුරක් සිදු වුණොත් මේ මාර්ග යථා තත්ත්වයට පත් කරන්න දිගු කාලයක් ගත වෙනවා. විදුලි සංඥා නැහිටීම, ඒ වගේම දුම්රිය මාර්ග අබලං වීම, නැත්නම් වෙනත් මාර්ග අනතුරු නිසා මේ සිදුවන ප්‍රමාද වීම යථා තත්ත්වයට පත් කරන්න අනික් මාර්ගවලට වඩා සාපේක්ෂව දිගු කාලයක් ගත වෙනවා. එහෙනම් ඒ තමයි දුම්රිය මාර්ග ප්‍රවාහනයේ අවාසි. එහෙනම් දෙවිපතේ අපි ඊළඟට බලමු ගුවන් මාර්ග ප්‍රවාහනය පිළිබඳව. භාණ්ඩ ඒ වගේම මගීන් ගුවනින් කරන ප්‍රවාහනය තමයි අපි කියන්නේ ගුවන් මාර්ග ප්‍රවාහනය කියලා. රටක අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු සඳහා වගේම ජාත්‍යන්තර ප්‍රවාහන කටයුතු සඳහා මේ ගුවන් මාර්ග ප්‍රවාහනය යොදා ගන්නවා. එහෙනම් මෙතනදිත් අපි සාකච්ඡා කරනවා අනෙක් ප්‍රවාහන මාර්ගවලට සාපේක්ෂව මේ ගුවන් මාර්ග ප්‍රවාහනයේ තියෙන වාසි සහ අවාසි පිළිබඳව. එහෙනම් අපි මුලින්ම බලමු ගුවන් මාර්ග ප්‍රවාහනයේ තියෙන වාසි. එකක් තමයි වේගය වැඩි. ඉක්මනින් නරක්වන භාණ්ඩ ප්‍රවාහනය සඳහා යෝග්‍ය වෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන් වගේ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ හදිසි අවශ්‍යතාවයන් සඳහා විදේශගත වෙන්න ගුවන් මාර්ග ප්‍රවාහනය බොහෝ වෙලාවට යොදා ගන්නවා. ඒ වගේම තව වාසියක් තමයි මගේ සුවපහසු වැඩි වීම. සුවපහසු ආසන තියෙනවා. ඒ වගේම රූපවාහිනී අන්තර්ජාල පහසුකම් තියෙනවා. එතකොට මේ ප්‍රවාහන සිදුවන අවස්ථාවේ මගේන්ට ඒවා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මගේ සුවපහසුව වැඩි වීම කියලා කියන්නේ. තව වාසියක් තමයි ජාත්‍යන්තර වෙළඳාම සඳහා පිටිවහලක් වෙනවා. ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය, ඒ වගේම නිමි භාණ්ඩ ලබා ගැනීමට, ඒ වගේම දේශීය නිෂ්පාදිත විදේශ වෙළඳපොළ වෙත බෙදා හරින්න, ඒ වගේ කටයුතු සඳහා උදව් වෙනවා. ඒ අපි කතා කරේ දේපුතේ ගුවන් ප්‍රවාහන, ගුවන් මාර්ග ප්‍රවාහනයේ තියෙන වාසි ගැන. එහෙනම් ඊළඟට අපි බලමු ගුවන් මාර්ග ප්‍රවාහනයේ තියෙන අවාසි. එකක් තමයි ප්‍රවාහන වියදම අධිකයි. අනෙක් ප්‍රවාහන මාර්ගවලට වඩා ගුවන් මාර්ග මගින් ප්‍රවාහනයේදී විශාල පිරිවැයක් දැරීමට සිද්ධ වෙනවා. එහෙනම් ප්‍රවාහන වියදම අධික වීම එක අවාසියක්. තව අවාසියක් තමයි අනතුරකදී සිදුවන විනාශය වැඩි. ඔය මහා මාර්ග වගේ නෙමෙයි, ගුවනේදී අනතුරක් සිද්ධ වුණොත් විශාල හානියක් සිද්ධ වෙනවනේ. ඊළඟ තව අවාසියක් තමයි බරින් අධික භාණ්ඩ ප්‍රවාහනය කරන්න බැහැ. නැත්තම් අපහසුයි. හුඟක් වෙලාවට බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් මාර්ග ප්‍රවාහනය යොදා ගන්න බැරි වෙනවා. අපි සාකච්ඡා කරේ ගුවන් මාර්ග ප්‍රවාහනයේ තියෙන අවාසි. එහෙනම් දුවපතේ අපි ඊළඟට බලමු ජල මාර්ග ප්‍රවාහනය පිළිබඳව. සාගර, ගංගා, ඇලමාර්ග ආදී ජල මාර්ග යොදා ගනිමින් සිදු කරන ප්‍රවාහනය තමයි අපි කියන්නේ ජල මාර්ග ප්‍රවාහනය කියලා. රටක අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු සඳහා වගේම ජාත්‍යන්තර ප්‍රවාහන කටයුතු සඳහා ජල මාර්ග ප්‍රවාහනය යොදා ගන්න පුළුවන්. අපේ රටේ බහුලව භාවිත වෙන්නේ සාගර ප්‍රවාහනය. එහෙනම් මෙතනදිත් අපි කලින් මේ මාර්ග සාකච්ඡා කරා වගේ අනික් ප්‍රවාහන මාර්ගවලට සාපේක්ෂව මේ සාගර ප්‍රවාහනයේ තියෙන නැත්නම් ජල මාර්ග ප්‍රවාහනයේ තියෙන වාසි අවාසි සාකච්ඡා කරමු. මුලින්ම බලමු ජල මාර්ග ප්‍රවාහනයේ තියෙන වාසි. එකක් තමයි එකවර භාණ්ඩ ඒ වගේම මගින් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න පුළුවන්. නැව් ඒ වගේම අනිකුත් යාත්‍රා වලින් මගීන් ඒ වගේම බාණ්ඩ විශාල ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කරන්න පුළුවන්. එහෙනම් ඒක එක වාසියක්. තව එකක් තමයි ප්‍රවාහන ගාස්තු සාපේක්ෂව අඩුයි. නැත්නම් අපි කියනවා පිරිවැය අඩුයි. ගුවන් මාර්ග ප්‍රවාහනයේ සාපේක්ෂව ගත්තාම පිරිවැය අවමට්ටමක තියෙනවා. තව වාසියක් තමයි ජාත්‍යන්තර වෙළඳාම සඳහා පිටිවහලක් වෙනවා. ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රවර්ධනයට සාගර ප්‍රවාහනයේ දියුණුව උදව් වෙනවා. තව වාසියක් හැටියට අපිට සාකච්ඡා කරන්න පුළුවන් බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්. ගුවන් ප්‍රවාහනයට සාපේක්ෂව නැව්වල බරින් වැඩි භාණ්ඩ වැඩි ප්‍රවාහනයක් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න පුළුවන්. එහෙනම් ඒව තමයි අපි මේ ජලමාර්ග ප්‍රවාහනයේ වාසි හැටියට සඳහන් කරන්න. එහෙනම් අපි ඊළඟට බලමු මේ ජලමාර්ග ප්‍රවාහනයේ තියෙන අවාසි. එකක් තමයි ප්‍රවාහනයට වැඩි කාලයක් ගත වෙනවා. නැව්වල වේගය සාපේක්ෂව අඩු නිසා ඈත රටවලට ප්‍රවාහනය කිරීමේදී වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම තමයි තව අවාසියක් හැටියට සෑම ගමනාන්තයක් සඳහාම යොදා ගන්න බෑ. ලෝකයේ ඇතැම් රටවල් ඒ වගේම ඇතැම් ප්‍රදේශවලට සාගර සම්බන්ධ වෙලා නැති නිසා මේ ප්‍රවාහන මාර්ගය යොදා ගන්න බෑ. ඒ කියන්නේ සාගර, ගංගා, ඇල මාර්ග සමහර රටවල නැති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ප්‍රදේශවලට නැති වෙන්න පුළුවන්. එහෙනම් ඒ සඳහා මේ ජලමාර්ග යොදා ගැනීම හැකියාවක් නැහැනේ බාණ්ඩ මගින් ප්‍රවාහනයට. මෙන්න මේ වගේ අවාසි ජලමාර්ග ප්‍රවාහනයේදී දකින්න තියෙනවා. එහෙනම් දුවේ පුතේ අපි මේ වෙනකොට මේ මාර්ග පිළිබඳව කතා කරනකොට ප්‍රවාහන මාර්ග පිළිබඳව කතා කරනකොට මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග, ජල මාර්ග පිළිබඳව කතා කරා. ඒ වගේ තියෙන වාසි අවාසිත් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. එහෙනම් අපි බලමු මේ ප්‍රවාහන ශාස්ත්‍රය ගත්තාම වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ශාස්ත්‍රය තුළ දකින්න තියෙන නව ප්‍රවණතාවයන් පිළිබඳව අපි ටිකක් හොයලා බලමු. දැන් මහා මාර්ග ප්‍රවාහන පද්ධතිය ගත්තාම අධිවේගී මාර්ග ඉදි කරලා තියෙනවා. උදාහරණ හැටියට කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, ඒ වගේම කඩුවෙල මාතර අධිවේගී මාර්ගය, ඊළඟ ගුවන්පාලං ඇති කරලා තියෙනවා, ඒ වගේම උමන් මාර්ගත් ඇති කරලා තියෙනවා. උදාහරණ විදිහට නුගේගොඩ ගුවන් පාලම, කින්නියා පාලම, රාජගිරිය ගුවන් පාලම උදාහරණ හැටියට මේ ගුවන් පාලම් වලට උදාහරණ ඒ විදිහට කියන්න පුළුවන්. තව මහා මාර්ග ප්‍රවාහන පද්ධතියේ නව ප්‍රවණතාවයක් තමයි මහා මාර්ගවල කැමරා සවි කරලා තියෙනවා. වර්තමානයේ තුල ඉතාමත් වැදගත් වෙනවා මේ මහා මාර්ගවල කැමරා සවි කරලා තියෙන එක. අපි දැකලා තියෙන නොඑක් සිදුවීම් බලා ගන්න පුළුවන් නේ. අනතුරු ඒව සිදුවීම් සොරකම් කිරීම ඒ වගේ දේවලුත් බලා ගැනීම හැකියාව තියෙන, විශේෂයෙන්ම මහා මාර්ග අනතුරු වීම ඒවා පිළිබඳව කරන වැරදි පිළිබඳව මේ කැමරා සවි කරලා තිනකොට ඒ තුලින් හොයා බලන්න පුළුවන් නේ. තව ප්‍රවණතාවයක් තමයි බස් නැවතුම් පොළ සංවර්ධනය කිරීම. තව එකක් හැටියට අපිට කතා කරන්න පුළුවන් දෙමුහුන් වාහන ප්‍රවාහනයට එක් කිරීම. අපි හයිබ්‍රිඩ් වාහන කියලා කියන්නේ. ඒවා ප්‍රවාහනයට එක් කරලා තියෙනවා. ඒ මාමාර්ග ප්‍රවාහන පද්ධතියේ තියෙන ප්‍රවණතාවයන්. මහාමාර්ග ප්‍රවාහන පද්ධතියේ තියෙන ප්‍රවණතාවයන්. ඒ කීපයක් තමයි මම දුවේපතේ ඔය කිව්වේ. ඊළඟට අපි බලමු දුම්රිය මාර්ග පද්ධතිය තුළ මොන වගේ ප්‍රවණතාවයන්ද තියෙන්නේ කියලා දකින්න. අධිවේගී දුම්රිය මාර්ග ඉදි කරලා තියෙනවා. ඒ වගේම බස් නැවතුම් පොළ හා දුම්රිය නැවතුම් පොළ සම්බන්ධ කිරීමක් අපිට දකින්න තියෙනවා. ඒ වගේම ජංගම දුරකථන අන්තර්ජාල මගින් ආසන හා මැදිරි වෙන් කිරීමේ පහසුකම් සලසලා තියෙනවා. අපි ගුවන් මාර්ග පද්ධතිය පිළිබඳ ගත්තහම ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ මත්තල ඉදි කරලා තියෙනවා. පළවෙනි ගුවන් තොටුපළ තමයි කටුනායක ඉදි කරලා තියෙන්නේ. අපි ජල මාර්ග පද්ධතිය තුළ නව ප්‍රවණතාවයන් කීපයක් බලමු. වරායේ යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දීලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට වරාය සංවර්ධනය කරලා තියෙනවා. මේ මං කිව්වේ ප්‍රවාහන සේවාව පිළිබඳව කතා කරනකොට අපි වර්තමානයේ තුළ මොන වගේ ප්‍රවණතාවයන් දකින්න කියන එක දැනගෙන ඉන්න එක හොඳයි. එහෙනම් අපි මේ වෙනකොට ප්‍රවාහන සේවයට අදාළ කරුණු සාකච්ඡා කරා. එහෙනම් දෙවිපතේ අපි බලමු මේ ප්‍රවාහන සේවාව සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයකට උත්තර කොයි විදිහටද සකස් කරගන්න කියලා. මෙහෙම ප්‍රශ්නයකට උත්තර ලියන්න තමන්ට අවස්ථාව ලැබිලා ඇති පෙළපොත අධ්‍යයනය කරාන අය බලමු මේ විදිහට ඒ ප්‍රශ්නය අහලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ සිදුවීම් කිහිපයකට නිදසුන් පහත දැක්වෙනවා. එම එක් එක් සිද්ධීන්ට අදාළ ප්‍රවාහන මූලිකාංගය නම් කරන්න කියලා කියන. අපි බලමු දැන් ප්‍රවාහනය පිළිබඳව හොඳ අවබෝධයක් තමන්ට ලැබෙන්න ඇති. එහෙනම් මේ අහන ප්‍රශ්න වලටත් උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රවාහන මූලිකාංග අහන්න. එකක් තමයි, පළවෙනි එක තමයි කොළඹ වරාය පුළුල් කිරීම. කොළඹ වරාය පුළුල් කිරීම. එහෙනම් ප්‍රවාහන මූලිකාංගය මොකද්ද? වරාය පුළුල් කිරීම ගත්තාම. ඔව්. ප්‍රවාහන මූලිකාංගය තමයි පර්යන්තය. දෙවෙනි එක තමයි ඩීසල්, පෙට්‍රල් හා භූමි තෙල් මිල පහළ දැමීම. ආන්න ප්‍රවාහන මූලිකාංගය. මේවා මොනවද? මොකටද ඇයි තියෙන්නේ? ඔව්, බලයට. එහෙනම් ප්‍රවාහන මූලිකාංගය තමයි බලය. තුන්වෙනි එක තමයි මාතර කතරගම නව මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කිරීම. එහෙනම් මාර්ගයක් ඉදි කරන්න සැලසුම් කරනවා මාතරේ ඉඳන් කතරගමට. එහෙනම් ප්‍රවාහන මූලිකාංගය මොකද්ද? ඔව් මාර්ගය හතරවෙනි එක ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ග්‍රාමීය ප්‍රදේශවල ධාවනය සඳහා කුඩා බස් රථ 200ක් ආනයනය කිරීම ගමනාගමන මණ්ඩලය ග්‍රාමීය ප්‍රදේශවල ධාවනය කරන්න කුඩා බස් රථ 200ක් ආනයනය කරලා තියෙනවා එහෙනම් ආනයනය කරලා තියෙන බස් රථනේ එහෙනම් ප්‍රවාහන මූලිකාංගය මොකද්ද ඔව් මාධ්‍ය ඊළඟට මෙහෙම අහලා තියෙනවා රතවාහන ධාවනය සඳහා බලය ලබා ගැනීමට නව සූර්ය බල පද්ධති හඳුන්වා දීම. රතවාහන ධාවනය කරන්න බලය ලබා ගන්න නව සූර්ය බල පද්ධති හඳුන්වා දීලා තියෙනවා. බලය ලබා ගන්නනේ. එතන උත්තරේ කියවෙනවානේ. එහෙනම් ප්‍රවාහන මූලිකාංගය තමයි මොකද්ද? බලය. ඊළඟට අහලා තියෙනවා සියලු පහසුකම් සහිත නව දුම්රිය නැවතුම් පොළවල් දෙකක් සැකසීම. පහසුකම් සහිතව නව දුම්රිය නැවතුම් පොළවල් දෙකක් හදනවලු. එහෙනම් මොකද්ද ප්‍රවාහන මූලිකාංගය? ඔව් ප්‍රවාහන මූලිකාංගය තමයි නැවතුම් පොළවල් නිහදන් පර්යන්තය. ඊළඟ එක තමයි ගුවන් සමාගමක් විසින් නව ගුවන් යානා තුනක් මිලට ගැනීම. මොනවද මිලදී ගන්නෙ? ගුවන් යානා. එහෙනම් මේ ගුවන් යානා අයිති වෙන්නේ මොන ප්‍රවාහන මූලිකාංගයටද? ඔව් මාධ්‍යයට. අපි තව එකක් ගමු එතනින්. ගම්බද ප්‍රදේශවල ඇති අබලන් මාර්ග කොන්ක්‍රීට් යොදා ක්‍රමවත් කිරීම. මාර්ග කොන්ක්‍රීට් යොදලා ක්‍රමවත් කරනවලු ගම්බද ප්‍රදේශවල තියෙන අබලන් මාර්ග. එහෙනම් මොකක් ගැනද මේ කියන්නේ? මාර්ග ගැනනේ. එහෙනම් ප්‍රවාහන මූලිකාංගය මොකද්ද? මාර්ගය. අන්න මේ වගේ ප්‍රශ්න Tamanට ඇව්වහම හොඳින් අහගෙන හිටියනම් තමන් ප්‍රවාහනය පිළිබඳ හොඳින් අධ්‍යයනය කරා නම් මේ වගේ ප්‍රශ්න වලට උත්තර පහසෙම ලියන්න පුළුවන් නේ. එහෙනම් දුවේ පුතේ අපි මේ වෙනකොට වෙළඳාම සහ උපකාරක සේවා කියන පාඩම යටතේ තියෙන ඒ කොටස් ටික කතා කරා. මතක ඇති මම මුලින් මතක් කර විදිහට වෙළඳාම සහ උපකාරක සේවා හැඳින්වීම පිළිබඳව කතා කරා. ඒ වගේම වෙළඳාම පිළිබඳව, ඒ වගේම උපකාරක සේවා වල බැංකු සේවා, රක්ෂණ සේවා, ඒ වගේම sannivedana සේවා පිළිබඳව කතා කරා මීට කලින් වැඩසටහන් වල. එහෙනම් අද අපි කතා කරා ප්‍රවාහන සේවා පිළිබඳව. එහෙනම් මේ වෙළඳාම සහ උපකාරක සේවා කියන පාඩම යටතේ තියෙන කොටස් සියල්ල කතා කරලා අවසන්. එහෙනම් දුවේ පුතේ අපි අදට එහෙනම් මේ වැඩසටහන නිමා කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්, සුබ දවසක්.